నలిన్ బండారయ్య.
భూమి సుధీ
గారు అజిత్ రాజపక్సే వీళ్ళు టేక్ చేయను.
భూమి శృతి మంతుమా విశేషమ్మ వారి మార్గ కృషికర్మకేన తామ వెదగత్ అమాత్యాంశ దికయటతే కథా కరండ ලැබීමගෙන සතුටු වෙනවා. හැබැයි వారి మార్గ කියන මාත්‍රිකාව වැටෙති තමයි වැඩිපුර කතා කරන්න. හැබැයි వారి మార్గ ඇමෙතුමා නැහැ. ඒ ගැන පොඩි දුකක් කනගාටුවක් තියෙනවා. వారి మార్గమెత్తుమా ఇతరక్ నిమే వెనద సామాన్యం కథా కరద్ది అర అపే నిలదారింగే చేంబర్ ఎక కృషికర్మ అమాత్యాంశే దవసే బహుమ విశాల పిరిసక్ ఇన్నో మన్ దన్నే అపే ఎమెత్తుమాల అద తామ అడు పిరిసక్ తమై పేండ ఇన్ ఒకద మే నిలదారిన్ తామ వెదగత్ మే అమాత్యాంశ వల కథా కరివి విశేషెమ్మ
అహల కామరే ఇన్నో ఓని ప్రశ్న అహన్న
విశేషెమ్మ శ్రీలంకవ కేన్న గరు మంత్రితుమణి వసర 2500కట వెడి శ్రేష్ఠ వారితిహాసයක් තියෙන రటක් జలయ గబడా కరీమ పదనం కరగన అనురాధపుర ఇతిహాసే క్రీస్తుపూర్వ 520 వసే అభయవవ నిర్మాణే వీమత్ ఎక్క అపే ఏ వారిష్టాచార్య పటం గన్న విశేషయెమ్మ అపే రటే సహల్ పరిభోజనే తమ ఇదాయి నమ్మ మూలిక వేలా తిబుని අපි ජලයෙන් පිරුණු රටක්. කෘෂිකර්මාන්තය ගැන කතා කරද්දී වැඩියෙන්ම ජලය අවශ්‍ය භෝගය තමයි ගරු කෘෂිකර්ම ඇමතුමා වී නිෂ්පාදනය. ඒ කන්නය පුරාම කුඹුරවල වතුර තියෙන්න ඕන. ඉතින් ඒ වගේ භෝගයක් වගා කරන්න වාසනාවන්ත රටක් තියෙන්න ඕන. මම දන්න විදිහට අපේ රටේ යම් සමහර ස්ථානවල වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 5000ක් ඉක්මෝ යන මිලිමීටර් 5000ක් කියන්නේ ගරු මන්ත්‍රීතුමනි මීටර් 5ක උසට වහිනවා අවුරුද්දකට. මීටර් 5ක උසට වහිනවා. මේම රටවල් ඉතාම අතලොස්සයි අපේ රටේ තියෙන. අපේ රටේ අපේ ලෝකේ තියෙන. විශේෂයෙන්ම එක පුද්ගලයෙක් වාර්ෂිකව හාල් කිලෝ 100ක් විතර පරිභෝජනය කරනවා 70 80 දශක ආරම්භයේදී. අද මේ ප්‍රමාණය හාල් කිලෝ 140ක් දක්වා පමණ වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපිට තාම හතුරින් කියන්න පුළුවන් 277 වෙද්දී අපේ රටේ සහල් නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 107ක් විතර තිබුණේ. විශේෂයෙන් මහවැලි කඩිනම් ව්‍යාපාරයේ නිර්මාණය වීමත් එක්ක 77න් පස්සේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුවේ මේක මිලියන 1.7ක් දක්වා විතර තවත් මිලියනකින් වැඩි වුණා. කියන්නේ 100%කට වැඩි ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පසු අපි අපේ රජයන් යටතේ නිර්මාණය වුණු සමනලවැව ලුණුගම්මේර මිගිනිමිටි වගේ ව්‍යාප්තිත් එක්ක දැන් මේ ප්‍රමාණය මිලියන 3 දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ හාල් ගැන මට වඩා හොඳට දන්නවා අපේ මහවැලි සම්බන්ධව ඇමති සිරිපාල ගම්ලත් මහත්තයා. අපේ රටේ පරිභෝජනයට අවශ්‍ය වී ප්‍රමාණය හාල් ප්‍රමාණය අද අපේ රටේ නිර්මාණය වෙනවා. විශේෂයෙන් වාරි මාර්ග ක්ෂේත්‍රය ගැන කතා කරද්දී අපිට අපේ වාරි පද්ධතිය ගැන අමතක කරන්න බෑ. අපි දන්නවා අපේ මහවැලි පද්ධතිය. විශේෂයෙන් මම විශ්වාස කරන අපේ රටේ වාසනාවන්තම ගංගාව තමයි මහවැලි ගංගාව. අපේ රටේ නිරිතදිග අපේ වද්ද කඳුකරේ නිරිතදිග බෑවුමෙන් පටන් අරන් ඒ වගේම මහනුවර සානුවෝස්සේ අපේ ඊසානදිග මෝසම් වලින් ලැබෙන ගංගා ටිකත් එකතු කරගෙන කුළුගඟ උමාවය වගේ අපේ ඊසාන දිග මෝසමේ පෝෂණය වෙන ගංගාත් එකතු කරගෙන නැගෙනහිර කලාපෙන් විශේෂයෙන්ම අපේ ගොවිබිම් හරහා මේ මහවැලි ගංගා ගමන් කරනවා. මේ මහවැලි ජලය නිසා තමයි අද අපේ රට පෝෂණය වෙලා තියෙන්නේ. විශේෂයෙන් කඩිනම් මහවැලි ව්‍යාපාරයෙන් ආරම්භ වුණු කොත්මලේ වික්ටෝරියා රන්දේරි රන්ටබේ වගේ ජලවිදුලියත් නිර්මාණය කරමින් හැදෙන ජලාස ඒ වගේ මුල්ලිටිය රත්කිඳ වගේ දැවන්ත ජලාස මාදුරුවේ ජලාස පෝෂණය කරමින් මහවැලි ගඟ අති දැවන්ත කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒ වගේම අපිට පුළුවන් වුණා පසුගිය ආණ්ඩුව කාලේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක එකතු වෙලා මොරගහ කන්ද ජලාසය මහවැලි ව්‍යාපෘතියේ ව්‍යාපාරයේ තියෙන අවසන් ජලාසය අපිට නිර්මාණය කරන්න. එහර තවත් විශාල ගොවිබිම් ප්‍රමාණයක් වයඹට ජලයෙන් වගේම උතුරු ප්‍රදේශයට අපේ උතුරේ මන්ත්‍රීතුමාලා ඉන්නවනම් මේක සැලසුම තියෙනවා. කොටින්ම කියනවා නම් මහවැලි ජලය ඉරණමඩු ජලාශයට ගෙනිලා එතනින් කිලිනොච්චියත් පසු කරගෙන ඒ උතුරු ප්‍රදේශයත් පෝෂණය කරන්න පුළුවන් අති දැවැන්ත ව්‍යාපෘතියක් විදිහට තමයි අපි මහවැලි ව්‍යාපෘතිය දකින්නේ. හැබැයි මම දීර්ඝ වශයෙන් මේ කතා කරනකොට මම මේට කලිනුත් 2014 රුත් යෝජනා කරපු කාරණයක් විශේෂයෙන් මහවැලි ගඟ අපි තවදුරටත් පෝෂණය කරන්න ඕන කියන විශ්වාසය තියෙනවා. තවදුරටත් මහවැලි ගඟ පෝෂණය කරන්න ඕන. ඒ සඳහා මේට කලිනුත් මම 2014 මේ ගරු සභාවට මම සභාගත කරලා යෝජනාවක් කරා. ඒ තමයි කැලණි ගඟ මහවැලි ගඟට හැරවීම. කැලණි ගඟ මහවැලි ගඟට හරවන්න අමාරු නෑ. අපේ මහවැලි අමතුමා ඉන්නවා සිරිපාල ගම්ලත් මහත්මයා. අපිට ඒකට අලුතෙන් වේල්ලක් හදන්න ඕනේ නෑ ගරු සිරිපාල ගම්ලත් මැතිතුමනි. කැලණි ගඟේ ප්‍රධාන අතු ගංගා දෙකෙන් එකක් කේල්ගමුවය. ඔබතුමා දන්නවා මස්කෙලියෝ කේල්ගමුවය දෙකෙන් කේල්ගමුවය නෝටන් බ්‍රිජ් වලින් හරස් කරලා තියෙනවා. ඒට උඩින් තියෙනවා කාසල්රි ජලාශය. ඒ නෝටන් බ්‍රිජ් වලින් තියෙන හරස් කරලා තියෙන මේ ජලාශයෙන් දකුණු යුරේ මේ කිලෝමීටර් 10කට ආසන්න උමගක් හැදුවොත් අපේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා ඉන්නවා හැටනොයේ දියගල ප්‍රදේශයට ප්‍රදේශයෙන් හැටනොයට ඒ කියන්නේ මහවැලි ගඟට එකතු වෙන තවත් අතු ගංගාවට මේ කැලණි ගඟේ වතුර ගන්න පුළුවන්. ඒතොර ටනල් එකක් විතරයි හදන්න තියෙන්නේ. ඉතින් ඒතර ඒකෙන් වෙන අලාභය තමයි පැරණි ලක්ෂපාන ජලාශයේ පැරණි ලක්ෂාවර බලාගාරය අක්‍රිය වෙනවා. හැබැයි අක්‍රිය වුණාට ගරු මහින්දානන්ද අලුත්ගමේ මැතුමනේ මේ වතුර ඒ ලක්ෂපාන ජලාශයත් ඊට පස්සේ දැන් හදන බ්‍රෝඩ්වෙල් ජලාශයත් හරහා විතරයි මේ කෙහෙල්ගමුවේ වතුර බලාගාර දෙකකින් ගමන් කරන්නේ. හැබැයි ඒ වතුර අපේ වික්ටෝරියා ජලාශය හරහා ගමන් කරනවා. පන්දෙනිගල ජලාශය හරහා ගමන් කරනවා. රන්ටඹේ ජලාශය හරහා ගමන් කරනවා වගේම ওই දියගල කියන ස්ථානයේ අඩුම තරමින් කිලෝ මෙගාවොට් 20ත් මම මේ සාමාන්‍ය දැනුම අනුව කියන්නේ මෙගාවොට් 20ත් 30ත් අතර බලාගාරයක් ඉදි කරන්නත් පුළුවන්. ඒ නිසා ලක්ෂපාන ජලාශයෙන් නිර්මාණය වෙන ජල විදුලියට වඩා ජනනයකට දායකත්වයක් දෙනවා දියගලෙන් මේ කෙහෙල්ගමුවේ හැරවීම හරහා. ඒ හරහා මහවැලිය පෝෂණය වෙනවා. ඉතාම සාර්ථක ව්‍යාපාරයක් ව්‍යාපෘතියක් බවට විශේෂයෙන් අපි ඉදිරියට මේ රටේ තියෙන සැලසුම අනුව අපිට කිලිනොච්චියට උතුරට වතුර ගෙන යාමේදී ඒ වගේම කන්තලේට වතුර ගෙන යාමේදී එතනින් එහාට වතුර ගෙන යාමේදී ඒ දෙන දායකත්වය ඉතාම වැඩි. මොකද කෙහෙල්ගමුවේ කියන්නේ ඉතාම වැඩි ජල ධාරිතාවක් තියෙන වර්ෂාපතනයක් තියෙන කිරිගල්පොත්ත කන්දෙන් හොඩන් තැන්නෙන් පටන් ගන්න ගංගාවක් අතු ගංගාවක් මහවැලිගඟ. ඒක ශක්තිමත් වෙනවා මහවැලිය. ඒ වගේම එතකොට සමහරු කියන්න පුළුවන් එතකොට කැලණි ගඟේ වතුර ධාරිතාව අඩු වෙනවා. ඒ හරහා කොළඹට විශේෂයෙන්ම කොළඹ කියන්නේ පානීය ජලය ඉලක්ක කරගත්ත කර්මාන්ත ඉලක්ක කරගත්තු නගරයක් අපේ ප්‍රධාන නගරය. ඒතර කොළඹ ජල අවශ්‍යතාවය අපි දන්නවා අවශ්‍යයි. වාරි ජලය කැලණි ගඟේ ඉතාම අඩුවෙන් තමයි පාවිච්චි වෙන්නේ. හැබැයි කොළඹට අපි දන්නවා මීට කලින් යෝජනා වෙලා තිබුණා කැලණි ගඟේ පහළ නිම්නේ ජලාශ තුනක් හදලා ස්ටෝරේජ් ටැංක් ගබඩා කරන්න පුළුවන් ස්ථාන තුනක් අඳුරගලා තියෙනවා හන්දන් ඉදිරි යටියන්තොට සහ ඒ ආසන්න ප්‍රදේශවල. ඒ හරහා කැලණි ගඟෙන් මූතර ගලා යන වර්ෂා නිරත දිග මෝසමේදී ගලා යන අති දැවැන්ත ජල කඳ රඳවාගෙන තියාගෙන අපේ පානීය ජල අවශ්‍යතා සහ කර්මාන්ත ඉලක්ක කරගත් ඒ ව්‍යාපෘති සදා පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේක අති දැවැන්ත ව්‍යාපෘතියක් අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් විදිහට මම දකිනවා ගරු කතානායකතුමනි සභාපතිතුමනි. ඒ වගේම මාවය අපි දන්නවා මෙතුමාගේ ආසනේ අසුපිනියල්ල එතනින් උඩ අරණායක ප්‍රදේශයෙන් දොළොස් භාගයේ කඳුපන්දියෙන් පටන් ගන්න මාවය අපේ කොච්චි කඩෙන් තමයි ගඟට ගහලා යන්නේ. මේ පැත්ත නෙමෙයි ලංකාවේ ඕන ගඟක් මන් දන්නව හන්ද ඔබතුමා වුණා. ඒ නිසා ගංගා පිළිබඳව මම අවිද පුතලක් නැහැ ඔබතුමාගේ දන්න ඔබතුමාගේ ආසනේ ආන්න හඟරන් ඔය ඉඟුරු ඔය මං කියලා දෙන්න ඔබතුමාට වඩා හොඳට දන්නවා මං ගංගා ගැන. ඒ නිසා පැහැදිලිවම මාවය ජලය ඉතාම වැදගත්. අපේ මීගමෝ කොච්චි කඩේ කටුනායක වෙන්නප්පු වගේ ප්‍රදේශවල පානීය ජලය පන්නල කුලියා පිටිය ගිරවුල්ල මේ ප්‍රදේශ පානීය ජලය අවශ්‍යයි ගරු මන්තුතු. හැබැයි මාවේ ජලය අපිට රඳව ගන්න තරක් නෑ. අපිට මාවේ රජ ජලය රඳව ගන්න වෝටර් බෝඩ් එකේ යෝජනාවක් තියෙනවා. මාව නැල්ල නගරයෙන් පල්ලෑ ජලාශයක් ඉදිකිරීම. ඒකත් අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් විදිහට මම දකිනවා. අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් විදිහට. මේ ව්‍යාපෘතිය ඉදිරියේදී ඉදි කරන්න ඕන. ඒ වගේම ගරු මූලසනේ මන්දිතුමනි අපිට තියෙන මේ ජල පද්ධතිය ලෝකෙ කොහෙවත් නැහැ. අපේ රට දූපතක් මධ්‍ය කඳුකරය තියෙන හරිය රට මැද. මේ මධ්‍ය කඳුකරයෙන් අපේ රටේ ප්‍රධාන ගංගා 110කට අසන ප්‍රමාණයක් රට පුරා ගලා බසිනවා. හතර දිසාවට අට දිසාවට ගලා බසිනවා. හැබැයි ජල කළමනාකරණය කරන්න අපි දන්නවා දැන් ගින්ගඟ නිල්වලා ව්‍යාපෘතියක් තියෙනවා. මේක හම්බන්තොට පැත්තට ගෙනියන්න ඕන. අපි අනිත් පැත්තෙන් අපේ උඩවලවේ ජලාශයට වතුර ගෙනල්ලා චන්ද්‍රිකාවෙන් අපේ තනමල්ලිල සමාවෙන් අඟුණ කලපැස්සට වතුර ගෙනල්ලා තියෙනවා. දැන් මේ ප්‍රදේශ සංවර්ධනය කරන්න ඉතාම අවශ්‍ය ගින්ගඟ නිල්වලා. ඒ වගේම ජල ගැලුම් පාලනයට මේ ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක්. ඒ වගේම මම අඳුරගත්තු කාරණයක් තමයි විශේෂයෙන් මේ විෂය පිළිබඳව තාම ආදරය කරන කෙනෙක් විදිහට අපේ රට අද එතන නැහැ මම විශ්වාස කරනවා. අපි තව ගොඩාක් පහලින් ඉන්නේ සංවර්ධිත රටක් විදිහට. හැබැයි අපේ රටේ පිහිටීමත් එක්ක ගරු කෘෂිකාර්ම මැතිතුමනි අපි කවදා හරි අපේ රටේ බිහි වෙයි මේ මධ්‍ය කඳුකරයේ වටා රින් එකක් ආකාරයෙන් ජල කළමනාකරණය කරන්න පුළුවන් ඇල පද්ධතියක්. මම විශ්වාස කරනවා මුහුදු මට්ටමේ සිට මීටර් 100ක් 200ක් අතර පිහිටීමේ මේ ඇල පද්ධතිය නිර්මාණය කරන්න පුළුවන් වුණොත් සෑම ගඟකින්ම ගලන ජලය ඊසාන දිග සහ නිරිත දිග මෝසම් පද්ධතිය හරහා මේ ඇල පද්ධතිය එකම ඇලක් කරා මේ ගංගා පද්ධතිය සම්බන්ධ කරලා වහිනකොට අනිත් ප්‍රදේශවලට මේක බැලන්ස් වෙලා යන්න මේ ඇල පද්ධතිය හරහා පුළුවන්. ඒ වගේම සමහරට මේ රින් එක ඇලත් සමග අධිවේගී මාර්ගයක් බවට පත් කරන්න පුළුවන්. මේක මම හිතනවා අවුරුදු දශක දෙකකින් තුනකින් මේ රටේ බිහි විය යුතුම ව්‍යාපෘතියක් කියලා. ඒ වගේ දැවන්ත වාසනාවන්ත වාරි පද්ධතියක් තියෙන රටක් අපේ රට. ඒ වගේම උමා ව්‍යාපෘතිය අපි ඇමතුමා කිව්වා වගේ අපේ රජය යටතේ ක්‍රියාත්මක වුණා කිසිදු විශේෂ ආධාරයක් නැතුව. ඒ අර හදපානාගල ජල වක්‍රාඩි 5000ක් තිබුණු ධාරිතා වක්‍ර 15000කට වැඩි කරා. කුඩා වේ අක්‍ර 22000ක අලුත් ජලාශයක් හැදුවා. අලිකොටාර අලුත් ජලාශයක් හැදුවා අක්‍ර අඩි 5000ක. ඒ වගේම කුඩා වැව් 110ක් නිර්මාණය වෙනවා. විශාල සංවර්ධනයක් 15 විශේෂයෙන් ඌවට තිබුණේ කුඩම්මගේ සැලකිලි කියලා ඔබතුමාලා දන්නවා. ඌව 15 සංවර්ධනය කරන්න අවශ්‍ය කටයුතු සිද්ධ වුණා. ඒ වගේම මල්ලතුගේ ව්‍යාපාරය දැන් යෝජනා වෙලා තියෙනවා. මම හිතනවා ඉතාම කඩිනම් කළ යුතු ව්‍යාපාරයක්. විශේෂයෙන් අපේ රටේ උතුරු ප්‍රදේශයේ ජලාශය හදන්නේ අනුරාධපුරයේ දිස්ත්‍රික්කේ වුණාට උතුරු ප්‍රදේශයේ මන්නාරම් දිස්ත්‍රික්කේ වවුනියාව දිස්ත්‍රික්කේ තමයි මේ ජලය ලැබෙන්නේ. ඒ හරහා විශාල දියුණුවක් ඒ ප්‍රදේශවල ඇති වෙනවා. ඒ වගේම අඩුපාඩුවක් විදිහට දකින්න දෙයක් තමයි අපේ දිස්ත්‍රික්කයේ ඉදුණු දැදුරු ජල ව්‍යාපෘතිය. දැදුරු ජල ව්‍යාපෘතියේ දකුණු යුරේ ඇල ඉංගිරිමිටියට ජලය ගෙන යන්න තමයි ලක් වුණේ. කියුබික් කිව්සෙක් 30ක් මට මතකයිද ගෙනියන්න බලාපොරොත්තු 300ක් ගෙනියන්න බලාපොරොත්තු වුණත් 150ක්වත් යන්නේ නැහැ. ඒ ව්‍යාපෘතිය අසාර්ථක භාවයක් තියෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඉන්නවනම් එතුමාලා දන්නවා මේක. ඒකේ වන් යුරේ ජලය අපේ කොළමුණුවේට වැටෙන්නේ අපේ හිතවත් උසාරිඳුනිල් මන්ත්‍රීතුමාගේ ආසනේ. මගේ ආසනේට වැටෙන්නේ. ඒක කොළමුණුවේ හරහා කරවිට ජලාශයටම අපේ පුතලන් දිස්ත්‍රික්කේ හලාවත ආසනේ තියෙන කරවිටම ජලාශ වතුර ගෙනියන්න බලාපොරොත්තු වුණත් ඒ අවශ්‍යතාවයන් අද ඉෂ්ට වෙන්නේ නැහැ මේ ඇලවල් දෙකේ දකුණු හා වන් යුරේ තියෙන තාක්ෂණික දෝෂ නිසා. ඒ නිසා අපි අඳුරගෙන තියෙනවා මෙන්න මේ කරුණු කාරණා. ඉදිරි වාරි මාර්ග සලස්මක් ක්‍රියාත්මක වෙද්දී අපේ රටේ මෙන්න මේ අවබෝධ කරගෙන අපි මේ කාරණා නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක මතක් කරනවා. ඒ වගේම අපි දන්නවා මොරගාකන්ද ජලාශය හරහා යෝජිත පහළ ඇලෑරෑල. ඒ ඇලෑරෑල යෝජිත ඇල ක්‍රියාත්මක වුණොත් කන්දලේට වතුර යන්නේ නැහැ. කිලිනොච්චේට වතුර යද්දි කන්දලේට යන්නේ නැහැ. ඉතින් මේකට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි අර මම ඉස්සල්ලා කියපු ජලය ධාරිතාවේ මධිකම. ඉතින් ඒකට හොඳම විසඳුම තමයි මම ඉස්සල්ලා කිව්ව කැලණි ගඟ මහවැලියට හැරවීම කියන එක. තාම ගෞරවයෙන් මේ සභාවට නැවත නැවතත් මතක් කරනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි අපේ වාරි පද්ධති වගේම තාම වැදගත් කරුණු කාරණා කීපයක්
තියෙනවා. තව මිනිත්තු 5ක් තියෙනවා.
මිනිත්තු 5ක් තියෙනවා. හරි බොහොම සුදී. ඒ වැදගත් කරුණු කාරණා කීපය අතර අපි දන්නවා රජය දේශීය කෘෂිකර්මය සංවර්ධනය කරන්න දිනු කරන්න තීරු තීරණ කීපයක් කරන් තියෙනවා. විශේෂයෙන්ම අද වෙනකොට බඩේරුඟු මෙරටට ගෙන්වීම නතර කරලා තියෙනවා. තීන්දුව හොඳයි. හැබැයි තීන්දුව ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ රට ස්වාම්පයෝ සිදෙන වෙනවත් එක්කම සමගාමීව. අද බඩේරුකෝ ගේන්නේ නැහැ. ඒ හරහා කුකුල් නිෂ්පාදන කෘෂිකර්ම අපේ දන්නවා තුසාර නිදුල් මන්ත්‍රීතුමත් ඉන්නවා මෙතන. විශේෂයෙන්ම සත්ව පාලනය කරන ගොවියන්ට ඒ ෆාම් වලට අද අවශ්‍ය බඩේරුකෝ නැහැ. ඒ වෙනුවට තිරිඟු ඔබතුමාලා ගේන්න තීන්දුව කරලා තියෙනවා. රුපියල් 64ට 65ට තිරිඟු ආවට කුකුල් කෑම නිෂ්පාදනය කිරීමේදී බඩේරුකෝ දාන්න පුළුවන් 50. හැබැයි තිරිඟු දාන්න පුළුවන් 120යි 30යි මෙතුමා දන්නවා. ඒ හරහා අද ගොඩක් කුඩා පරිමාණයේ ගොවි පොළවල් ගරු ඩීබි හේරත්මතුමනි වෙසීගෙන යනවා. හෙට ආයෙදා බිත්තරේ මිල රුපියල් 30 35ක් වෙන්නත් පුළුවන්. ඔබතුමාලා බඩේරුකෝ වලින් මේකට ස්වම්පෝසිත වෙනවට සමගාමීව මේක නතර කරා නම් හරි. නමුත් අද වෙනකොට මේ ශේත්‍රයේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක ආබෝධ කරගන්න ඕන. විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ගරු කෘෂිකර්ම ඇමතුමනි අපි දන්නවා කුඩා වැව්. මම දන්නේ කුඩා වැව් කාටද අයිති කියලා. මොකද මෙතන ඉන්න ඇමතිවරු 5 දෙනෙක් මේ කෘෂිකර්ම ශේත්‍රයේට. මහින්ද ආනන්ද ඇමතුමා, හේරත් ඇමතුමා, අපේ සිරිපාල ගම්ලත් මහත්මයා, අනුරාධජාරත් මහත්තයා සහ පෝර ඇමතුමා. දැන් මට නම් නිකන් මොනවාද මොකද්ද වගේ හිතෙනවා බලනකොට. මොකද මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා අපි හිතුවන් හිටියේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පොකුරේ ළඟම ආශ්‍රිතයෙක් කියලා. හැබැයි මේ අමාත්‍යංශ දිහා බෙදින්න දිහා බලපුවම නම් පේන්නේ ළඟම ආශ්‍රිතයෙ නෙමේ, මේ අර දුරස්ත භාවයේ තියාගෙන තමයි සලකලා තියෙන්නේ කියලා. මොකද ඔබතුමාට බිලියන 24ක් වේදන් වෙන වෙනකොට අපේ සසින්ද රාජපක්ෂ මහත්තයාට බිලියන 18ක් කිට්ටුවටම මේ වෙන් වෙලා තිබුණා. අපේ පොහොර ඇමතුමාට බිලියන 32ක් වෙන් වෙලා තිබුණා.
ආයතනත් අඩු
කළා. ආයතනත් අඩුයි.
ආයතන අඩු කළා.
මේ
ආයතන දෙකයි.
විශේෂයෙන්ම ආයතන විදියට ගත්තාම ඔබතුමාට තියෙන්නේ ආයතන තුනයි. කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය. එතකොට ඔබතුමාගේ සහෝදර ඇමතිතුමා වී දාන්නේ ගබඩා ඇමතිතුමා අපේ ශසීන්ද්‍ර රාජපක්ෂ මහත්තයාට ආයතන 6ක් තියෙනවා. ඊළඟට පොහොර ඇමතිතුමාට ආයතන 4ක් තියෙනවා. එතකොට අපේ ඩීබී හේරත් මහත්තයාට ආයතන 4ක් තියෙනවා. මම මේ ඔබතුමාට සපෝට් එකට කියන්නේ. මේ ඊට පස්සේ නෑ ආයතන ඔකද හරි හරි ඔබතුමාට කපන්නේ නෑ. එහෙම නරක වැඩ කරන්නේ නෑ මේ මහින්දානන්ද අලුතුගේ පදේ. හේරත් මහත්තයා බය වෙන්න එපා. ඉතින් මේ විදියට අපි හිතන් හිටියේ රාජපක්ෂ පොකුරේ සහ ආශ්‍රිත කණ්ඩායමේ ඔබතුමා ඉන්නේ කිව්වට අපිට පේන්නේ නම් ඔබතුමා දුරස්ත භාවයේ තියාගෙන තමයි රාජපක්ෂ පොකුර ඔබතුමාට සලකලා තියෙන්නේ කියන කාරණේ. ඉතින් ඒ නිසා ඔබතුමා වැඩකාරය අපි දන්නවා. ඔබතුමා වැඩකාරය ඔබතුමාගේ කටින් තමයි මේ ආණ්ඩුව ඇදගෙන යන්නේ. ඒ නිසා ඔබතුමාගේ කට පාවිච්චි කරලා තියෙන්නේ ආණ්ඩුවට වැඩ ගන්න මිසක් අර කොවිඩ් ගැනම කිව්වොත් නිකන් අර ස්පීකරේට බදලා තියෙනවා මිසක් ගමේ මේ කොවිඩ් ගැන ප්‍රචාරය කරන්න ලගව ආශ්‍රිත පවුලට අරගෙන නැහැ. ඒ නිසා මම මේ ගැන වැඩි ඔබතුමාට කියන්නේ නැහැ. කරුණා කරනා ගන්නවත් තියෙන නිසා විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. මම කනගාට වෙනවා මේ වෙලාවේ අපේ වාරි මාර්ග ඇමතුමා නැතිවීම ගැන. ඒ නැතත් මම මහවැලි ඇමතුමා ඉන්නවා. මගේ යෝජනාව ඔබතුමා ක්‍රියාත්මක කරන්න මම හිතන්නේ ඔබතුමා මහවැලි ගඟ ගැන දන්නවා ඇති. ගොඩක් වෙලාට කියනවා අර මහවැලි කැලණි කළු ගලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා කියලා. ඒක බොරුවක් ගරු මොලාසරි මන්තුරි. මහාවලිගාව හමල් කන්දෙන් පටන් ගන්න
නෑ. මිනිත්තුක කාලයක්
තියෙනවා. අවසාන කරන්න මහාවලිගගේ අපේ පහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා දන්නවා අග්‍රාවයේ පටන් ගන්නේ කිරිගල් පොත්තෙන් තමයි මහාවලිගගේ දිගම අත්ත පටන් ගන්න. ඒ නිසා සමල්ලි කන්දෙන් පටන් ගන්නේ නෑ මහාවලිගග. මේක මේ රටේ සමහර අය වැරදි විදිහට ආબોධ කරන තමයි එකක් නිවැරදි කරමින් කියන්නේ. නිසා මහාවලිගග මේ රටේ වාසනාවන්තම ගඟ විදියට සංවර්ධනය කරන්න කටයුතු කරන්න මම ඒ වගේම කියන්න ඕන. අපේ රටේ අවාසනාවන්ත ගඟක් කියන්න ඕන. ඒ තමයි කළුගඟ කරු මන්ත්‍රීතුමා. කළුගඟ කළුතරෙන් වැටෙන්නේ රත්නපුරේ ඉඳන් කිලෝමීටර් 48ක් එනවා. රත්නපුරේ තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 18ක් 19ක් තරම් උස. ඒක තමයි අවාසනාවන්ත ගඟ කිව්වේ. ලංකාවේ වැඩිම ජල ප්‍රමාණයක් ගලා බසින ගඟත් කළුගඟ.
කාලේ අවසන්
වෙනවා. කළුගඟ අවසන් මොහොතේ මම තත්පරයක් කරා. ඒ නිසා කළුගඟේ වතුර පාවිච්චි කරන්න නම් කළුගඟේ ඉහළ ප්‍රදේශයේ තියෙන අතුගංගා සබරගමුවෙන් ආරය යන්න පුළුවන් දකුණට. විශේෂයෙන්ම ඇඹිලිපිටිය ප්‍රදේශයට සුදුගඟ පෝෂණය කරන්න පුළුවන් කළුගඟේ ඉහළ තියෙන අතුගංගා ටික අපේ ඉන්නවා. ඔබතුමා අවධානය යොමු කරන්න මහාලිගඟේ කළුගඟේ ඉහළ තියෙන අතුගංගා ටික ගොඩකළ ප්‍රදේශයෙන් සුදුගකට දාගන්න පුළුවන්
අවසන් කරන්න
ඔබතුමාට පුළුවන් වෙනවා ඔබතුමාට පුළුවන් වෙනවා ඇබිලිපිටිය ඇතුලේ කලාප සංවර්ධනය කරන්න ඒ සඳහා ඒ යෝජනාවත් කරමින් අපට අවස්ථා උදා කිරීම සම්බන්ධව සුදුන්දමින් නවතිලා බොහොමස්තුති
බොහොම ස්තුති කරුමන්තිතුමා ඊළඟට ගරු 30 විතරන මැතිතුමා විනාඩි 8ක කාලයක් ඔබතුමාට ලැබෙනවා
කතානායකතුමාගෙන් අවසරයි මුලාසන මන්ත්‍රීතුමාගෙන් අවසරයි සමාවෙන්න මේ මම මේ දීලා තියෙන සුළු කාලයේදී අදහස් කරන්නේ මට මේ අවුරුද්දේ මුල් කාර්තුවේ අවස්ථාව ලැබුණා උතුරුමැද පළාතේ ආණ්ඩුකාර හැටියට කාලයක් සේවය කරන්න එතන මම දුටු දේ පදනම් කරගෙන අදහස් ටිකක් ඉදිරිපත් කරන්න. මුලින්ම ඔයලා බලනකොට මන්ද පෝෂණය සම්බන්ධ ඒ පළාත තුළ 112.5% මේ 2018 වාර්තා අනුව මේ දැනගන්න ලැබුණා. ඒ කියන්නේ 8 දෙනෙක් ගත්තොතින් එක්කෙනෙකුට මන්ද පෝෂණය තියෙනවා මේ අපේ රටේ මේ හාල් නිෂ්පාදනය ඒ වගේම අනිත් වගාවන් වැඩියම තියෙන පළාත් ලොකුම පළාත් දැන් මේක සම්බන්ධව මම හොයලා බලන්න කටයුතු කළා යම් ගම්වලට ගිහිල්ලා ඒ ගම්මුන්ගෙන් හොයලා බලනකොට දැනගන්න ලැබුණා මේ එක පැත්තකින් වීවලට නිසි මිලක් ලැබෙන්නේ නැහැ ඒ මන්ද පෝෂණය වැඩියම මේ තිබුණේ දුප්පත් මේ ගොවි පවුල් අතරේ ඒකට ප්‍රධාන හේතුවක් වෙලා තිබුණේ ණයගැති වීම එක පැත්තකින් නිසා අඩු මිලට විකුණන්නත් වෙනවා අනිත් පැත්තෙන් අපි දන්නවා යම් මේ මෝල් අයිතිකාරීන්ගේ මෆියායිකුකුත් තියෙනවායි කියලා. මේ තත්ත්වය මැද තමයි මේ සිද්ධීන් දකින්න තිබුණේ. මම තවදුරට හොයලා බලනකොට මේ ගිය අවුරුදු 5 ඒ කියන්නේ UNP පාලන කාලයේදී ඒගොල්ලන්ගේ අනිත් ආදායම් මාර්ග වලටත් මේ තත්ත්වය වෙලා තිබුණා. කියන්නේ කිරිගොවි දැන කොම්පනි දෙකක් අල්ලගෙන තිබුණා. ඒ වගේම වැලිත් ගඩොල්. ඉතින් ඒ ආදායම් සියල්ලම බැස්සත් එක්ක පුදුමයක් නෙමෙයි මම දැනගන්න ලැබුණා එක වේලක් සමහර පවුල් මේ ගොවි අපේ රටේ වැඩියම ගොවිතන් කරන මේ පළාත් තුළ දකින්න තියෙනවායි කියලා ඒක නිසා තමයි මන්ද පෝෂණය. දැන් මේ තත්ත්වය සම්බන්ධව මේ හොයලා බලන අපේ ලංකා සම සමාජ පක්ෂයේ කෘෂිකර්ම කොමිටියක් තියෙනවා. ඒකේ ප්‍රධානිය හැටියට මේ ආචාර්ය ලයනල් වීරකෝන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අධ්‍යක්ෂ හැටියට හිටපු එතුමා දැන් විශ්‍රාම ගිහිල්ලා ඒත කාර්ය ඊට කරනවා අපේ පක්ෂය වෙනුවෙන්. ඒ එතුමා එක්ක ගිහින් එතන අපි සියලු අදාළ පර්යේෂකින් රජරාත විශ්වවිද්‍යාලයෙන් මහහිල්පලමෙන් මේ අනිත් තැන්වලින් වාගේම ඒ ගම්බල මේ ජීවිතයට බලපාන සියලු ප්‍රධාන නිලධාරීනුත් කැලැව්වා. මහවැලිය කෘෂිකර්මය දෙපාර්තමේන්තුව වාරිමාර්ග ගොවි ජන සේවා පළාත් සභා මේ සියලු දෙනාම කැඳවලා මේ සම්මන්ත්‍රණ දෙකකුත් පැවැත්වා වැඩමුළුවකුත් පැවැත්වා. දැන් ඒවා පදනම් කරගෙන වාර්තාවක් පිළියෙල කළා. ඒ වාර්තාව දැන් මට මෙතන තියෙනවා ඒ වාර්තාවේ මේ හරය පිටු 14ක් ඒක මම සභා ගත කරන්න කැමති. එතන සඳහන් කරලා තියෙනවා මොකද්ද කළ යුත්තේ කියලා. කෙටියෙන් කිව්වොත් මේ විද්‍යානුකූලව පසට ඔබින ඒ කාලගුණයට ඔබින විදිහට කෘෂිකර්මය මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා තමයි පුදුමයක් නෙමෙයි අප රටේ මේ දළදේශීය ආදායමේ 5%ක් පමණයි මේ උතුරුමැද පළාතෙන් ලබා දෙන්නේ. අපේ රට මේ කෘෂිකර්ම රට මේකයි තත්ත්වය. ඉතින් ඒකෙන් පැහැදිලි වෙනවා අපේ නිෂ්පාදන ක්‍රමය අඩුපාඩුකම් තියෙනවායි කියලා. ඉතින් මේ සම්මන්ත්‍රණ හදා එලිදරා වුණා මොනවද තියෙන අඩුපාඩුකම්, ඒවට විසඳුම් මොනවද කියලා ඒ සම්මන්ත්‍රණ වැඩමුළු හරහා මේ ඉදිරිපත් කරලා තියෙනවා මේ වාර්තාවේ. ඒක පදනම් කරගෙන මම හොයලා බලනකොට මේ විවිධ ඉඩම් බෙදලා තියෙනවා මේ විවිධ මේ අමාත්‍යංශ දෙපාර්ට්මන්ට්ව අතරේ වෙන වෙන වැඩපිළිවෙළක් ගෙනියන්නේ. මේ අංග සම්පූර්ණ විද්‍යානුකූල වැඩපිළිවෙළක් නෙමෙයි. ඉතින් මේක ගැන හොයලා බලනකොට මේ ඒ වගා කරන දේට වැඩි වටිනාකමක් එකතු කරන්නට විද්‍යාතා සම්පත් මධ්‍යස්ථාන මම විද්‍යා තාක්ෂණ ඇමතියට හිටපු කාලයේදී ඇති කරලා තිබුණට ඒවයේ මේ ලැබෙන මුදලත් අඩු කරලා තිබුණා. ඒවයින් නිසි ප්‍රයෝජනයක් ලබා ගන්නත් බැරි වෙලා තිබුණා. ඉතින් මේවාගේ තත්ත්වයක් තමයි එතන තියෙන්නේ. ඒ දරිද්‍රතාවයට ප්‍රධාන හේතුන් මේ සියල්ලම. මේක මේ විසඳීමට මේ පියවර ගන්න ඕන. ඉතින් මම මේ කෘෂිකර්ම ඇමතිතුමාට මේ වාර්තාවත් ඉදිරිපත් කරන්නම්. මම ඉතාමත්ම ඕනකමින් ඉල්ලීමක් කරනවා කරුණා කරලා සමූපකාර ව්‍යාපාරේ මේ ශක්තිමත් කරන්න. මේ ගොවීන්ගේ පැත්තේ හයියක් ලබා දීමට මේ සමූපකාර මේ එකමුතුකම තුලින් මේ නිෂ්පාදන සමූපකාරත් එක පැත්තකින් අර මිනිත්තුවක් දෙන්න කරුණා කරලා මැද මිනිහාගේ ගසා කෑමට මේ ඉඩ නොදෙන විදිහට මේ පාරිභෝගික සමූපකාරය එක්කත් සම්බන්ධ කරගෙන පුළුවන් වෙනවා අඩු මිලට මේ පාරිභෝගිකින්ට මේ අවශ්‍ය ආහාර ලබා දෙන්න එක පැත්තකින් අනිත් පැත්තෙන් සාධාරණ මිලක් ලබා දෙන්න මේ ගොවීන්ට විශේෂයෙන් ගොවීන්ට මේ මහ බැංකුවෙන් මම හොයලා බලනකොට මහ බැංකුවෙන් ඒ මේ තියෙන කුඩා බැංකුවලට 7%ක වාර්ෂික පොලියකට මුදල් වෙන් කරලා තියෙන ඕන කෘෂිකර්ම
අවසන් කරන ගර්මන්තුමා
නමුත් ඒක පාවිච්චි කරලා තිබුණේ නැහැ. ඒක ගැන දැනුවත් වෙලා තිබුණේ නැහැ. ඉතින් මේවා කළොතේ මම හිතන්නේ මේ තත්ත්වය අපිට නැග්ගන්න පුළුවන් වෙනවා මේ දුක.